එනම් සාධනාදයක් පවත්තල නමස්කාරය කියමු. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, තတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, තတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, තတိယံපි සංඝං සරණං ගච්ඡාමි, ආනාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි, අදින්නාදානාවීරමණී සික්ඛාපදං සමාදියාමි, කාමේසු මිච්ඡාචාරාවීරමණී සික්ඛාපදං සමාදියාමි, මුසාවාදාවීරමණී සික්ඛාපදං සමාදියාමි, සුරාමීරය මජ්ජපමාදට්ඨානාවීරමණී සික්ඛාපදං සමාදියාමි, නීතිසරණ සහිත වූ පංචශීල සමාදානය මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං, ධම්මස්සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස, නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස, නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධා බුද්ධි සම්පන්න ගුණවර කාරුණික පින්වත්නි, ඊයේ සඳෑයාමයේ සිද්ධ කළ ධර්ම දේශනාව තුළින් මතුවුණු යම් යම් දහම් ගැටළු අසා විමසා ගනිමින් තමන් භාවිතා කරන මාර්ග ප්‍රතිපදාව, දහම් ප්‍රතිපදාව තවදුරටත් නිරවුල් කරගන්නට නිවැරදි කරගන්නට එළඹෙන අවස්ථාව ඉනිසා තම තමන්ට තියෙන ගැටලු ප්‍රශ්න ඉදිරිපත් කරලා අපි දන්න දෙයක් නම් දන්න තරමකින් ඒ පිළිබඳව තොරතුරු පිළිතුරු සපයන්නට පුළුවන්. තමන්ගේ අවස්ථාව දැන් ඒ සඳහා ගැටළු ප්‍රශ්න ඉදිරිපත් කිරීම. සලායතන කියුවහම අපි කියන්නේ හයටමයි සලායතන කියලා. එතකොට හැමතිස්සෙම මේ ආයතන හයෙන් එක ආයතනයක්මයි කොහොමටත් සවිඥානික වෙන්නේ. එතකොට අනිත් ආයතන ඉපදිලා නැහැ. ඊවන් උපන් ආයතන සංඛ්‍යාවට යන්නේ. එහෙත් සාමාන්‍ය ජීවිතයේදී පවතින්නේ මේ ආයතන හය වරින් වර කැමති කැමති අරමුණු කැමති කැමති ආයතනෙ ලැබමින් ආයතනෙන් ආයතනෙට නැලසී පවත්නා ධර්මතාවය. දැන් ආනාපාන සතියේදී කියන්නේ සති නිමිත්ත නාසිකාග්‍රේ හෝ මුඛ නිමිත්ත තමයි ටැඹ. එහි බඳ තබනවා කියලා කියන්නේ එතකොට මේ නානාවිධ අරමුණු වලට අරමුණු ලබාගෙන ඒ ඒ ආයතනයන්ට දුරට යන්න ඉඩනේ. අරමුණු ලැබුවාට ඒ අරමුණ ඔස්සේ දිගට යන්න බැහැ. මෙහි ගැට ගහලා මෙහි බැඳිලා ඒ නිසා මේ ආයතනයන්ගේ ස්වභාවය තමයි ඒ අරමුණ හොයාගෙන යන්න දඟලන බව. යන්න ඇහෙන් රූප, කනෙන් ශබ්ද, නාසයෙන් ගන්ධ, දිවෙන් රස, කයින් පහස, සිතින් ධම්ම, මේ අරමුණ ලබන්න, අරමුණ විඳින්න සිත නිතරම උත්සාහවත් වෙනවා. ඒ අරමුණ ඔස්සේ යන්න සිත නිතරම උත්සාහවත් වෙනවා. සිතේ කැමැත්ත ඒ පැත්තට. එහෙත් තැඹ හොඳට ශක්තිමත් නම් ඒ යන්න කැමැත්ත උපන්නට ඕනකම ඇති වුණාට අරමුණු අරගෙන යන්න හැදුවට යන්න බැරි වෙන විදිහට සති නිමිත්ත බලවත් වෙලා තිබුණොත් හොඳයි. සති නිමිත්ත දුබල වුණොත් අර සත්තු හැදෙනා එකට බැමලා දැම්මහම බලවත් වෙච්ච සතා බලවත් ඇත්තට ඇදගෙන යනවා. මොකද මැද කණුවක බැඳලා නැහැ. හැදෙනාම හය පැත්තට අදිනවා. යම් සතෙක් බලවත් වෙච්ච පැත්තට අනිත් පස් දෙනාම ඇදිලා යනවා. දැන් අපේ සාමාන්‍ය ස්වභාවයේදී මේ බඳුයි. දැන් අපි සති නිමිත්තෙන් තොරව භාවනා කමටහනක් වැඩුවත් ඒ කැමැත්ත හිතේ බලවත්ව තියෙනකන් ඒ කමටහනේ ඉන්න පුළුවන්. හැබැයි ඊට වඩා ප්‍රබල කාම නිමිත්තක් යම් ආයතනයකට ලැබුණොත් ඒ පැත්ත බලවත් වුණොත් මේ භාවනා කමටහන අතහැරිලා ඒ අරමුණ අරගෙන ඒ අරමුණ ඔස්සේ හිතනවා. දැන් අපි හුඟක් දෙනෙක් භාවනා කරනවා කියන ක්‍රියාව තුළ මේ සිද්ධ වෙනවා. භාවනා කරමින් භාවනා ආරමුණ සිතමින් මෙනෙහි කරමින් ඉන්න අතර තමනුත් දන්නේ නැහැ සමහර ලාවට සිත කැමති වෙනත් අරමුණක් අරගෙන ඒ අරමුණයි බොහෝ වෙලාවක් හිතලා තියෙන්නේ. එතකොට අන්න අර බලවත් වෙච්ච සතා තමන්ගේ පැත්තට අදගෙන ගිහිල්ලා. එතකොට අපි කරන කමඨහන භාවනාවේදී අපි දැනගෙන ඉන්න ඕන සිතේ ස්වභාවය මෙන්න මේ සත්තු හය දෙනා වගේ කියලා. ඉස්සෙල්ලා මොනවා හෝ අපි කැමති කමඨහනක අරමුණක අපි ඒත් පාවිච්චි කරන්නේ ආයතනයක්මයි. ආනාපාන සතිය කියන්නේ ආයතනය පාවිච්චි කරන්නේ. හැබැයි ඒ ආයතනය පාවිච්චි කරද්දිත් අපි දන්නවා දැන් මේ ආයතනයේ හිත පිහිටෙව්වට මේ ආයතනය තුළ සිත රඳව ගන්න හැදුවට යම් පැත්තක් බලවත් වුණොත් එදලා යන්න ඉඩ තියෙනවා. ඒ නිසා මෙතන අතහැරුණත් මේ කමටහන අතහැරුණත් තව බැඳිච්ච බැම්මක් තියෙනවා. දැන් ආනාපාන සතිය කියන එකයි සති නිමිත්ත කියන එකයි මේක දෙකක්. අපි ඉස්සෙල්ලාම කියුවා පළවෙනි එක අරණ්‍යගතව රුක්ක මූලගතව සංඥාගාරගතව මේ ස්ථනකට යන්න කියන එක. දෙවෙනි අවවාදය තමයි උජුම්කායම් පනිදාය පරිමුඛ. උජුම්කායම් පනිදාය ඍජුකය උඩුකය හොඳට ඍජුව තබා ගන්න කියන එක. තුන්වෙනි අවවාදය තමයි පරිමුඛං සතින් උපට්ඨපෙත්තා. පරිමුඛයේ සිහිය පිහිටුවා ගන්න. පරිමුඛය කියලා පෙන්වන්නේ විභංග ප්‍රකරණයට අනුව ශාසිකාග්‍රේ වූ මුඛ නිමිත්ත. එතකොට හිත පිහිටුවා ගන්න. දැන් සිහිය පිහිටවන්න කියන්නේ මෙතන. සති නිමිත්ත මෙතන. ඊළඟටයි සතරවෙනුවයි සෝ සතුවාස සති සතුපස සති. දැන් සිහි ඇතුවම හුස්ම ගන්නවා සිහි ඇතුවම හුස්ම පිට කරනවා. එතකොට දැන් මෙතනින් අපි තේරුම් ගන්න ඕන හුස්ම තියෙන සිහිය තියෙනවනේ කොතනද කියන එක. තුන්වෙනි පියවර සිහිය තබා ගන්න කියලා කියන්නේ සති නිමිත්තේ. අපි හුලන් වැල්ලට සිහිය යොදවුවොත් එතන සාර්ථක වෙන්නේ නැහැ මේ වැඩපිළිවෙල. සති නිමිත්ත හුස්ම රැල්ල නෙමෙයි. මොකද දැන් හුස්ම රැල්ලේ ආනාපාන සතියේදී අපි උදාහරණයක් ඇටියට ගත්තොත් දොරටුපාලෙක් වගේ. දැන් දොරටුපාලයා ඉන්නවනේ දොරටු ළඟනේ. එන්නා යන්නා පස්සේ එයාත් යන්න ගියොත් ඇතුළේ නැත් එක්කෙනත් එක්ක යත් ඇතුළට යන්න ගියොත් පිට වෙන එක්කෙනත් එක්ක පිට වෙන්න ගියොත් සිය දොරටුවෙන් හොරුන්ට යන්න පුළුවන්. දැන් අපෙන් හුඟක් වෙලාවට වෙන්නේ හුස්ම රැල්ලට සිහිය තබ්බාම හුස්ම රැල්ලත් එක්ක ඉහළට යනවා හුස්ම රැල්ලත් එක්ක පහළට යනවා. මුරකාරයාගේ වැඩේ කෙරෙන්නේ නැහැ. දැන් මුරකාරයාට අවශ්‍ය නැහැ මේක ඇතුළේ කොහේ යනවද කියලා බලන්න. පිටට යන්නේ කොහෙද කොච්චර දුර යනවද කියලා බලන්න අවශ්‍ය නැහැ. බලන්න ඕන මේ දොරටුවෙන් ඇතුළේ ඉන්නේ විතරයි. එතකොට දොරටුවෙන් ඇතුල් වෙනවා කියන තැන අපි සති නිමිත්ත වශයෙන් ගත්ත තැන හැපිවමයි යන්න ඕන. මේපි හුස්මරෙල්ල ඇතුල් වෙන්න හෝ පිට වෙන්න බෑ. එතකොට දැන් සිහිය තියෙන්න ඕන මේ මෙතනින් හැපිවමයි ගියේ. එතකොට අපි සති නිමිත්තමයි මේ ගුලන් වැල්ලත් එක්ක ප්‍රකට වෙන්න ඕන. එතකොට මුරකාරයගේ කාර්ය හොඳින් කරනව අර සති නිමිත්ත හොඳින් ප්‍රබල වෙනවා. ඒකට උපකාරයක් ලැබෙන උපස්තම්භකයක් වෙනවා මේ සුලං වැල්ල. එතකොට හැමතිස්සෙම අලුත් අත්දැකීමක් ලැබෙනවනේ මේ හැපෙන සුලං වැල්ලත් එක්ක. එතකොට එහෙම නැතුව සති නිමිත්ත අතහැරලා ආස්වාද ප්‍රසවාසයට විතරක් සිත ගියොත් එතන සිතේ ඒකාග්‍රතාවයක් වෙන්නේ නැහැ. සුලං වැල්ලත් එක්ක එහාට මෙහාට ආවෙන බවක් තියෙනවා. ඒ නිසා අපිට ඕන ඒකාග්‍රතාවය. දැන් තැඹ මෙතන තියාගෙන එතකොට දැන් අපිට නුවණක් තියෙනවා මෙතනින් හැපෙනකොට දැන් ඇතුළට යන බව. දැන් හැපෙන්න පිටට යන බව අන්න පජානාති කියනවා මේකට. ඒක නුවණක් වෙන්න ඕන. දැන් මේ අපි හිතන්න දැන් රාත්‍රියේ අපට එකවර හැරිලා යම් ශබ්දයක් ඇහිලා හැරෙනවා. හැරුණාම දැන් අපි හොඳින් සවන් දෙනවා මේ හඬ මොකද්ද කියලා. දැන් මේ හඬ මොකද්ද කියලා අපි දැනගැනීම සඳහා අපි කරන්න තියෙන්නේ හොඳින් සවන් දෙන එක විතරයි. හොඳින් මේ අතට කන් යොමාගෙන සීව සිට යොමාගෙන ඉන්නකොට අර සියුම් හඬ එහෙම ගන්න. එතකොට ඒ සියුම් හඬ අහන්න ශ්‍රවණය කරන්න පුළුවන් වෙන්නේ අපි හොඳින් සිත සිහිය නුවණ කන ඒ පැත්තට යොමු කළාම. ඉබේමයි ඒක සිද්ධ වෙන්නේ. ඒ වගේ ආස්වාද ප්‍රසවාස වෙන බව බලන්න දකින්න අතරක් නැතුව බලන්න පුළුවන් වෙන්නේ අපි මේ දොරටුපාලයෙන් ඉන්න ඕන තැන හිටියොත්. එතකොට අපේ සිහිය එතනන්නම් තියෙන්නේ එක හුස්ම රැල්ලක්වත් ඇතුළට හෝ පිටට යන්න බෑ අපිට හොරෙන් නොදැනුවත්ව. එතකොට හැම වාරැල්ලක්ම ඇතුළට ගියොත් පිටයට ගියොත් නුවණ ඇතුවමයි දැනුම ඇතුවමයි. ඉතින් මෙන්න මෙහෙම භාවිතා වෙනකොට එතකොට මේ තැඹක බැඳිලක් තියෙනවා. බැඳිලා ඉඳගෙන තවත් ක්‍රියාවකුත් කරනවා. දැන් හිතට වෙන අරමුණක් අරගෙන යන්න ඉඩක් නැහැ. මෙතනත් බිඳගෙන යන්න උත්සාහය ඇති. නමුත් මේ දෙපලේ මේ ක්‍රියාවට විතරක් සිත නතු කරගන්න පවත්ව ගන්න අවශ්‍ය කරන සතර සම්‍යප්පදන් වීර්ය. සතර සම්‍යප්පදන් වීර්යේ ප්‍රමාණය අනුව තමයි මේ වැඩපිළිවෙල සාර්ථක සාර්ථක භාවය අපිට දකින්න තියෙන්නේ. එතකොට හොඳින් ඒ වීර්ය පිහිටුවාගෙන සති නිමිත්ත අනපන සතිය ගැන අපි විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ නැහැ. එතනදී සති නිමිත්තෙහි හොඳට තියෙනකොට ආස්වාස ප්‍රස්වාස වෙන්න බෑ හොරි. ඒ පිළිබඳව දැනුමක් ඇති වෙනවාමයි. එතකොට දීර්ඝව හුස්ම ගත්තත් කෙටිව හුස්ම ගත්තත් ආස්වාස වුණත් ප්‍රස්වාස වුණත් දැන් දන්නවා දැනුමක් තියෙනවා මේ කෙටි හුස්මක්. ඒ කෙටි හුස්මක් කියලා කියන්නේ දන්නවා දැන් හැපෙන බව කෙටි. දීර්ඝ බව දැනගන්නේ දැන් හැපෙන වෙලාව වැඩි. ඒ නිසා දන්නවා දැන් කෙටිද දිගද කියලා. ඊළඟට දන්නවා ආස්වාද ප්‍රස්වාසයේ දැන් හිමින් හිමින් සිවුම් වෙන හැටි. පසම්භයං කාය සංකාරම් ආස්වාද ප්‍රස්වාසයේ දැන් ඉස්සල වගේ රළු නෑ. බොහොම හිමින් එක්තරා රිද්මයකට මේ සිදුවෙන බව. ටිකින් ටික කාය සංඛාරයන් සංසිඳෙන බව. දැනුමක් වෙනව නුවණක් වෙනවා. එතකොට තමන්ට තේරෙනවා දැන් ආස්වාද ප්‍රස්වාසයේ හොඳින් හොඳින් සංසිඳිලා අතරක් නැතුව ප්‍රකට වෙනවා කියලා කියන්නේ. දැන් මෙතෙක් සිතේ යම් ස්වභාවයක් තිබුණා නම් එහෙ අනුව යන කන අනුව යන නාසය අනුව යන දිව අනුව යන කය අනුව යන ඒ රූප ශබ්ද ගන්ධ රස පහස පිළිබඳව සිතන බවක් හෝ තිබුණා නම් දැන් අන්න අර සත්තු වැඩගෙන යන බව අදින්න උත්සාහවත් කරන බව අඩු වෙච්ච බවට සලකුණු තමයි දැන් මේ බව හොඳට සංසිඳෙමින් දැනෙනවා කියලා කියන්නේ. දැන් අමාරුවක් අපහසුවක් නැතුව විහිසක් නැතුව සිහියේ සති නිමිත්තේ හිත පිහිටුවාගෙන ඉන්නවා. ඒ ඉන්න නිසාම දැන් ආස්වාද ප්‍රස්වාසයේද සංසිඳෙමින් දැන් අර දෙඩි වීරයක් දරුවා නම් ඒක සැහැල්ලු වෙලා දැන් සිත අර සත්තු විහාට මෙහාට අදින්න උත්සාහය දැන් ඇදලා ඇති වෙලා දැන් නතර වෙලා ඒ බවට ලැබෙන සලකුණු තමයි එතකොට පස්සම්භයං කාය සංඛාරං අස්සසාමි සික්කති පස්සසාමි සික්කති. මේ කය ආසස්වස්සස් කය සහල් වෙනවා. කායඤ්ඤතරං ආනන්දේතං වදාමි යදිදං අස්සස පස්සසං ආනන්දේ මම ආස්වාස ප්‍රසවාසය කයක් කොට දේශනා කරමි. එතකොට දැන් මෙන්න මෙතනදී අපට මේ කමඨහන මේ ටික අයිති වෙන්නේ සති කියන කොටසට. සතිපට්ඨානයට. දැන් සතිපට්ඨාන භාවනාව කියන එක ඊට වඩා වෙනස් වෙනවා. දැන් එතන ඉඳගෙන තව කල යුත්තක් නුවණින් කල යුත්තක් තවත් කරන්න වෙනවා. නේද? පැහැදිලිද ප්‍රශ්නෙට? මාර්ගය කියනකොට අපි මාර්ගයට ඇවිල්ලා ඵලයට පත්වීම සඳහා බොහෝ වෙලාවක් කරන්න දෙයක් නැහැ. මාර්ගයට පත්වෙච්ච මොහොතේම ඵලයද ඊළඟ මොහොත වෙනවා. නමුත් ඒ මාර්ගයට අංග ටික සම්පූර්ණ කරගන්නවා කියනක. දැන් අපි හිතමු අපි පඩිපෙලක් නැගගෙන පිළිවෙලින් උඩු මහලකට යන්න ඕන. දැන් උඩු මහලට පාටබනවා කියලා කියනකොට අපිට ඉතුරු වෙලා තියෙන තව එක පඩියයි. ඒ පඩියෙන් එක අනිත් පියවර උඩට තියෙනකොටම උඩු මහල. දැන් අපි මාර්ගය කියන තැන ගත්තොත් ඒ උඩ පඩිය. දැන් උඩම පඩිය උඩ තට්ටුව නෙමෙයි. ඊට පහළේ. දැන් අපිට ඒ උඩම පඩියට යන්න බැහැනේ මේ පඩි ටික නැගගෙන නිසා. දැන් පූර්ව ප්‍රතිපදාව කියලා කියන්නේ අන්නර උඩ පඩිය දක්වා අපි පිළිවෙලින් ඉහළට යන ටික. දැන් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග ටික සම්පූර්ණ කරගෙන ඉදිරියට යන ටික. ලෞකික කුසලයෙන් ලෝකෝත්තර කුසලයට පිවිසෙන අවස්ථාව පූර්ව ප්‍රතිපදාවට අයිති වෙනවා. එතකොට පූර්ව ප්‍රතිපදාව කියලා කියවෙන් පස්සේ සෝතාපන්න මාර්ගයට පිවිසීමට පෙර පූර්ව ප්‍රතිපදාවක් තියෙනවා. මාර්ගයට සාපේක්ෂව මාර්ගයට පිවිසුණු කෙනාට ඵලයටපත් වීම සඳහා ප්‍රතිපදාවක් තියෙනවා. සෝතාපට්ටි ඵලයටපත් වෙච්ච කෙනා අනාගාමි සකදාගාමි ඵලයේ සඳහා කටයුතු කිරීමේදී යම් පූර්ව ප්‍රතිපදාවක් තියෙන කල යුත්තක් තියෙනවා. සකදාගාමි ඵලයටපත් වෙච්ච කෙනා අනාගාමි වීම සඳහා කල යුතු පූර්ව ප්‍රතිපදාවක් තියෙනවා. අනාගාමි ඵලයටපත් වෙච්ච කෙනා රහත් ඵලයේ සඳහා කල යුතු පූර්ව ප්‍රතිපදාවක් තියෙනවා. මොකද මේක සතර තැනකින් ලබන්න පුළුවන් වෙන්නේ ඒ නිසයි. එහෙම නැත්නම් එකවරම ලැබෙන්නේ නැපේ. ඒ නිසා පූර්ව ප්‍රතිපදාව කියනක මේ හැම තැනකටම අදාළයි. නමුත් විශේෂයෙන් අපි මේ පූර්ව ප්‍රතිපදාව හැටියට අපි කතා කරන්නේ මාර්ග භාවනාවකට එන්නට ප්‍රථම පහළ කරගත යුතු ධර්මතා කොටසක් තියෙනවා. අන්න ඒ දැක්මට කියනවා අනුලෝමික ඥානය කියලා. විදර්ශනා ඥානයන් අතරේ අනුලෝමික ඥානයක් කියලා කියනවා. සත්‍යානුලෝමික ඥානය. සත්‍ය දැකලා නැහැ තාම. හැබැයි සත්‍ය අනුෝගිය නුවණක් තියෙනවා. දැනුමක් තියෙනවා. දැන් ප්‍රත්‍යක්ෂතාවයක් නෙමෙයි. ඒක අනුභවයක්. අවබෝධයම නෙවෙයි ඊට ආසන්න දැනුමක් තියෙනවා. මෙන්න මේ දැනුම දක්වාම මේ දැනුමට එනකම්ම සත්‍යානුලෝමික ඥානයේ ලෞකිකයි. ඒ සත්‍යානුලෝමික ඥානයේ දක්වා අපේ වැඩපිළිවෙල දියුණු කරන අවස්ථාව පූර්ව ප්‍රතිපදාවටයි අයිති වෙන්නේ. එතනදී අපි කොතනද කියලා කිව්වොත් අපි කතා කරන වැඩපිළිවෙලත් එක්ක ගලපුවොත් දැන් අපිට හමු වෙනවා මනායතනෙ ධම්මායතනෙ මනෝවිඥාණය කියන මේ හේතු නිසා යම් දැනගැනීමක් ඇති වෙනවා කියන තැන අපි අහලා තියෙනවා. මෙන්න මේ හේතු ටිපියදිල යම් දැනගැනීමක් වෙනවා. මලක් කියලා දැනගැනීමක්, අම්මා කියන දැනගැනීම, රුවන් වැල්සෑය කියන දැනගැනීම, දළදා මාලිගාව කියන දැනගැනීම කියලා අපි කතා කළේ. එතකොට දැන් අපිට යම් දවසක අනුමාන හෝ දැක්මක් ඇති වුණොත් මෙන්න මේ හේතු ටික යෙදිලයි මේ දැනගැනීම ඇති වෙන්නේ. මේ හේතු නැතිව මේ දැනගැනීම විතරක් ඉතුරු වෙන්න බෑ. තෙලුත්තරයක් දැල්ලත් ඇති කල්හි ආලෝකය, ගහත් පොළවත් ආලෝකයක් ඇති කල්හි සෙවණල්ලක් තියෙනවා. හැබැයි මේ හේතු ටික නැතිව මේ සෙවණල්ලට හෝ ආලෝකයට හෝ පවතින ඉඩක් නැහැ. පවතින්න බෑ. මේ ටික නැති වෙනවත් එක්කමයි මේකත් නැති වෙන්නේ. එතකොට ඒ බවත් ඊළඟට ස්කන්ධයන් ඇති වෙන මන ධම්ම මනෝ විඥාන ආදී ස්කන්ධ ආයතන උපංසනේ නිරුද්ධ වෙන ධර්මතාවයක් බවත්, එතකොට චිත්ත චෛසික රූප මෙන්න මේ ධර්මතාවයන්ගේ ස්වභාවය වහා ඉපද නිරුද්ධ වෙන බවත් දැක්කොත් මේ 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 අනුමාන ඥානේ අනුමාන තර්මකින් හෝ දැක්කොත් තමන්ට තමන් දන්නව ඒකාන්තයෙන් එහෙනම් මේ ඇති කල්හි මේ වේ, මේ නැති කල්හි මේ නොවෙනව නේද, මේ උපදීනින්ම නේද මේ උපදින්නේ, මේ නූපන්නොත් මේ උපදින්නේ නැහැ නේද කියන අනුමාන ඥානයක් තියෙනවා. අන්න ඒ දැනුම තමයි යා තවදුරටත් ප්‍රත්‍යක්ෂතාවයකට යන්නේ ඒ ධර්මමයි. එතකොට යා හොඳටම දන්නව ස්කන්ධ ධාතු ආයතන කියන්නේ මොනවද කියලා, ඒ නිසා උපදින ධර්මියෝ මොනවද කියලා. යං කිංචි සමුදය ධම්මං සම්බන්ධා නිරෝධ ධම්මං, මේ හේතු නිසා හටගත්ත දේ මේ හේතුත් එක්කම නිරුද්ධ වෙන බව දන්නවා. ඊළඟට අතීතයෙන් කිසිවක් මෙහෙට නාපු බව, වර්තමාන හේතු ගැටීම නිසාම වර්තමාන ඵලයේද වර්තමාන බව, හේතුවත් ඵලයක් දෙකම වර්තමාන බව, අතීතයේ සම්බන්ධයක් නැති බව, වර්තමානයේ හටගත් දේ වර්තමානයේ තුලම නිරුද්ධ වෙන බව, අනාගතයට නොවන බව, අතීතාන්තය අතහැරෙනවා අනාගතයන්තය අතහැරෙනවා, වර්තමානයේ තුල රැඳෙන තැනක් හම්බෙන්නේ හටගත් දේ හටගත් තැනම නිරුද්ධ වෙනවාම දකින්න. අනිච්ච සංඛාරා උපාදවය ධම්මිනෝ උපජිතා නිරුද්ධාන්ති තේසං උපසමෝස. මේකමයි ශාන්ත උපසමය, ශාන්ත සුවේ වෙන්නේ. ඉපදෙල මැරෙනවා. උපජිතා නිරුද්ධාන්ති ඉපදෙල නිරුද්ධ වෙනවා. කියන දහම යම් මොහතක සත්‍ය වශයෙන්ම නුවණින්ම දකින වාක්‍යනකොට අපි ඵලය ඵලය. එතකොට ප්‍රථම වෙන්නේ මේ පිළිබඳව අනුමාන ඥානය. ඒ අනුමාන ඥානය ඔස්සේ වීර්ය කරමින් මෙහෙ සිත මෙහෙවමින් බලන්න බලන්න දැන් අපි කරන්නේ ටික නැවත නැවත වීරයෙන් මේ ටික බලද්දි බලද්දි යම් වෙලාවක දැන් අපි කාටත් තේරෙනවා මෙවන් ධර්මතාවයක් මෙතන තියෙනවා කියලා. තාම පෙනිලා නැහැ හැබැයි. පෙනිලා නැහැ. දැන් මේක පේන්න නම් දැන් ඕන දේ තමයි පෙනෙන්නේ නැත්තේ මොකද සිත වික්ෂිප්තයි. මෙහි හට ගන්නවා දකිනකොටම අපි අතීතයේම සිහි කරගන්නවා. ඒ නිසා දැන් අර ආනාපාන සතිය වැනි සති නිමිත්තකින් සමාධි නිමිත්තකින් සමාධි භාවනාවකින් හිත වැඩලා හිත දියුණු කරලා නේදම බලනකොට අනුපත්‍යක්ෂතාවය එයි. එතකොට මෙතන අනුමාන ඥානයක් දක්වා හිත මෙතන වැඩලයි ඊට උපකාර වෙනසයි අපි සමාධිය ගැන හොයනවා. එතකොට සමාධිය වඩන්න මොකටද කුමන අවශ්‍යතාවයක් උදෙසාද කියලා දන්නවා. එතකොට සමාධිය යම් ප්‍රමාණයකට වැඩුණාද වැඩුණු සනේහි වැඩුණු සනේහිම මේ බැලිය යුතු ධර්ම බලන්න උත්සාහවත් වීමේදී අර අනුමාන ඥානයක් ප්‍රපැවිතදී ප්‍රත්‍යක්ෂ ඥානයක් වෙනවා. වෙනසක් නැහැ ඉතින්. යෝනිසෝ මනසිකාරය කියන එක තමයි මේ දහම් ප්‍රතිපදාවේදී අපි අනුපිළිවෙලින් දැනගෙන භාවිතා කළ යුතු වැඩපිළිවෙල වෙන්නේ. මොකද ජානතෝහං වික්කවේ පස්සතෝ ආසවානං khයං වදාමි නු අජානතෝ නු අපස්සතෝ කිංචි වික්කවේ ජානතෝ කිං පස්සතෝ ආසවානං khයෝ හෝති. යෝනිසෝච මනසකාරං අයෝනිසෝච මනසකාරං. යෝනිසෝ මනසකාරය අයෝනිසෝ මනසකාරය කියන මේ දෙක දන්න කෙනාටම දකින කෙනාටම ආශ්‍රවයන්ගේ ක්ෂය වීම කියමු. ආශ්‍රවක්ෂය කියමු. යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය නොදන්න නොදකින කෙනාට ආශ්‍රවයන්ගේ ක්ෂය වීමක් නොකියමි. එතකොට කාට හෝ මේ ශාසනය තුල ආශ්‍රවක්ෂය කරන්න පුළුවන් කමක් නැහැ. යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය කියන දෙක නොදැන. එතකොට අයෝනිසෝ මනසිකාරය කියන්නේ කුමක්ද, යෝනිසෝ මනසිකාරය කියන්නේ කුමක්ද කියලා දැනගන්නම ඕන. සෝත කියන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිවිසෙන ධම්මානුධම්ම ප්‍රතිපදාව ඕන. ධම්මානුධම්ම ප්‍රතිපදාව භාවිතා කරන්න බෑ යෝනිසෝ මනසිකාරය නොදැන. යෝනිසෝ මනසිකාරය දැනුවත් වෙන්න බෑ සද්ධර්මයෙන් තොරව. සද්ධර්මයක් ලබන්න බෑ කල්යාණ මිත්‍රාශ්‍රයක් නැතුව. ඒ නිසා මේ මාර්ගයට පිවිසීමට ඕන කරන උපකාරක ධර්මතා හතර සෝතාපන්න අංග හැටියට දේශනා කරද්දී ඒකාන්තයෙන් අපි කාටත් එකතු කරගත යුතු අංග හතරක් දේශනා කරා. කල්යාණ මිත්‍රාශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම ප්‍රතිපදාව. මේ අංග හතර පිරීමෙනුයි සෝත නම් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයට, ලෝකෝත්තර මාර්ගයට කෙනෙකුට පිවිසෙන්න පුළුවන් වෙන්නේ. එතකොට ධම්මානුධම්ම ප්‍රතිපදාව කියලා මෙහි හඳුන්වන්නේ අයෝනිසෝ මනසිකාරය අතහරින් යෝනිසෝ මනසිකාරයෙහිම නැවත නැවත හිත පිහිටුවන එක ධම්මානුධම්ම ප්‍රතිපදාව. එතකොට අයෝනිසෝ මනසිකාරයෙහි අතහරිනින් යෝනිසෝ මනසිකාරයෙහිම නැවත නැවත හිත පිහිටවනවා කියන ක්‍රියාව කරන්න පුළුවන් කමක් නැහැ මේ දෙක දන්නේ නැත්තම්. අපි අර මතක් කළේ තවානි වල් පැලහා අවශ්‍ය පැල මොනවද කියලා නොදන්න කෙනෙකුට මේ දේ කරන්න බෑ. වල් පැල මොනවද කියලා දන්න කෙනා තමයි ඒක ඉවත් කරමින් අවශ්‍ය දේ ඉතුරු කරගන්නේ. ඒ වගේ අයෝනිසෝ මනසිකාරය කියන්නේ මොකද්ද, යෝනිසෝ මනසිකාරය කියන දෙක පිළිබඳව දැනුවත් වෙච්ච කෙනා තමයි උපන් අයෝනිසෝ මනසිකාරය වහවහ නිරුද්ධ කරමින් යෝනිසෝ මනසිකාරයට හිටගන්නේ. එතකොට අයෝනිසෝ මනසිකාරය කියන්නේ මොකක්ද? අපිට ඒක ආකාර දෙකකින් පැහැදිලි වෙනවා. විශේෂයෙන් මේක ගත්තා සියල්ල අන්තර්ගතව එන තැන හැටියට ගත්තොත් නූපන් ආශ්‍රව නූපද වෙන්නට, උපන් ආශ්‍රව දුරු වෙන්නට, නූපන් කුසලය උපදින්නට, උපන් කුසලයේ වැඩෙන්නට, මේකනේ සතර සම්ප්‍රදාන් වීර්ය වෙන්නේ. එතකොට යම් මනසිකාරයක් තුල, යම් මනසිකාරයක් තුල නූපන් ආශ්‍රව උපදිනවා නම්, උපන් ආශ්‍රවය වැඩෙනවා නම්, අපි නිතර භාවිතා කරන විදිහට කියනවා නම් නූපන් අකුසලයේ උපදිනවා නම්, උපන් අකුසලයේ වැඩෙනවා නම් යම් මනසිකාරයක් තුල, යම් සිටීමක් මෙනෙහි කිරීමක් තුළ මේකට කියනවා අයෝනිසෝ මනසිකාරය කියලා. යම් මනසිකාරයක් තුළ නූපන් කුසලයේ උපදිනවා නම්, උපන් කුසලයක් වැඩෙනවා නම් අන්න ඒකට කියනවා යෝනිසෝ මනසිකාරය කියලා. දැන් අපි කිව්වා අපි කතා කළා දළදා මාලිගාව කියන තැනට ඇවිල්ලා දළදා මාලිගාවට සාපේක්ෂකව වුණාම ඒ පිළිබඳව හිතන්න ගියොත් ඒ පිළිබඳව හිතන්න යනවා කියන කාරණාව තුළ තියෙනවා තව නූපන් ආශ්‍රව උපදින්න උපන් ආශ්‍රව වැඩෙන්න කෙනෙක් වැඩෙන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ එතනදි කළ කී දෑ පිළිබඳව හොඳ හෝ නරක. දැන් මෙතන ආර්ය ප්‍රතිපදාවේ හොඳ හෝ නරක දෙකම ආශ්‍රව ගණයට යන්නේ. සිහි වෙන්න පුළුවන්. නූපන් ආශ්‍රව උපදින්න පුළුවන්. පන්නාසරෝ වැඩෙන්න පුළුවන්. දළදා මාලිගාව පිළිබඳව සිහි කරනකොට අනේ මේ දළදා මාලිගාවට කොටි ගැහුවා නේද? ඔකුන්ට හෙනම ගහන්න ඕන. දැන් මේ වගේ කෝපසිත පවා පහළ වෙන්න පුළුවන්. එතෙන්ට උඩද? දැන් මොකද්ද වුනේ? නූපන්නාසරෝ නූපන්න කුසල උපදිනවා. උපන්න කුසල වැඩි. දැන් අපි එතනට සාපේක්ෂකව එහාට යන්න කියොත් මේක වළක්වන්න බෑ. මේක වෙනවාම. එතකොට දැන් අපි දැනගන්න ඕන මෙතන මේක බාරගත්තොත් මේක බාරගෙන මෙතනින් එහාට මෙහෙවන්න ගියොත් අයෝනිසමනසිකාරය තමයි යන්නේ. නූපන් ආශ්‍රව කෙලෙස් උපදින උපන් ආශ්‍රව කුසල් වැඩෙන පැත්ත මේ. අයෝනිසමනසිකාරය වෙන්නේ මෙතන භාවිතා කළොත්. මේක බාරගෙන මෙය මෙහෙවන්න ගියොත් අයෝනිසම එතකොට යෝනිසමනසිකාරය වෙන්නේ මොකද්ද? ඔන්න ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ තෝකමයි. ඉන්ද්‍රිය භාවනාවට. එතකොට යම් යම් දැනගැනීම් වලට එනවා අපි ප්‍රමාද වෙලා. දැනගැනීමකට ආපු හැටි අපි තල්දා මාර්ගාව කියන දැනගැනීමට ආවා. දැනගැනීමට සාපේක්ෂක වෙන්නේ නැතුව දැනගැනීමක් ඇති වුණා මෙන්න මේ හේතු ටික යෙදිලා. තෙලුත්තරය ඇති දැල්ලත් ඇති කල්ලි ආලෝකය හටගත්තා වගේ මෙන්න මේ හේතු ටික ඇදලා නැවත දැනගැනීමක් ඇති වුණා. මේ හේතු අහානිත්‍ය වෙන දේ. රූපේ ආහාර සමුදයෙන් ආහාරය නිරුද්ධ වෙනකොට රූපේ නිරුද්ධ වෙනවා. නාම රූපත්යෙන් විඥානේ නාම රූප නිරුද්ධ වෙනකොට විඥාන නිරුද්ධ වෙනවා. ස්පර්ශපත්යෙන් වේදනා සංඥා සංඛාර ස්පර්ශේ නිරුද්ධ වෙනකොට වේදනා සංඥා සංඛාර නිරුද්ධ වෙනවා. එතකොට මේ පෙනෙන දේ දල්දා මාලිගාව හැටියට විතර්ක කරන්නට පෙනුණු දේ සිටේ උපන්දී සිට ආයතන ගැටීම නිසා හටගත්තදී ආයතන ගැටීම අවසන් වෙනකොට සිත නිරුද්ධ වෙනවා. සිත නිරුද්ධ වෙනකොට සිතේ උපන් ධර්මියෝද නිරුද්ධ වෙනවා. මේ හේතුට නිරුද්ධ වෙනකොට මේ දැනගැනීමද හිතුවක් නැතුවමයි නිරුද්ධ වෙන්නේ නිරුද්ධවන්නේ කියලා එතන නිරෝධයට බලනවා. අන්න දැන් එතකොට උපන් ආශ්‍රවයත් දුරු වුණා. නූපන් ආශ්‍රව උපදින තියෙන ඉඩ නැති කරා. එතකොට නම් දැන් අපි භාවිතා කළ යෝනිසෝමනසිකාරය. නූපන් කුසලයේ උපදේව උපන් කුසලයේ වැඩේව. දැන් මෙතෙක් මාලිගාව කියන දැනගැනීමකට ආපු තැන ඉඩ තිබුණේ අකුසලයේ වැඩෙන්න. දැන් අපි ඒ උපන් අකුසලය දුරු කරලා නූපන් අකුසලයේ උපදවාගෙන උපන් කුසලයේ නැවත නැවතත් මේ විදිහින්ම භාවිතා කරත් මෙන්න මේ භාවිතාව තමයි ඉන්ද්‍රිය භාවනාව කියලා කියන්නේ. යෝනිසෝ මනසකාරයෙන් යුක්ත වෙනවා කියන්නේ මේකමයි. ඉතින් මේ විදිහෙන් අපි කලක් එන එන අරමුණ මේ විදිහෙන් භාවිතා කළොත් ඒ භාවිතාව තුළ සිද්ධ වෙන්නේ නූපන් ආශ්‍රව නූපදින උපන් ආශ්‍රව ගෙවි යන බවට පත් වෙන එක. ආශ්‍රව ගෙවනවා කියලා කියන්නේ අපි මේ ලෝක උත්තර ප්‍රතිපදාවෙහි හැසිරෙනවා කියන එක. ඒ අවස්ථාව ගත්තත් දැන් අපිට අපි ධර්ම ඇසුරු කරලා තිබුණොත් අපට අනුමාන ඥානයක්වත් තියෙන්න ඕන. මේ හැට ගැටෙනවා කියන අවස්ථාවේදීත් අපි දකින්නේ සිතමයි කියන එක. සමහර ලාට ඒක අපහසු වෙන්න පුළුවන් තාම අපට වැඩුණු ඉන්ද්‍රිය නැති නිසා. නමුත් දැන් අපට පුළුවන්කම තියෙනවා දැන් ඒ අවස්ථාවේ නැතත් ඊට මෙහා පැත්තේ අපට දුක් නොවි ඉන්න ලේසියෙන්ම පුළුවන්කම තියෙනවා. දැන් අපට දැසට කඳුලක් එනවනම් පියා පිළිබඳව දැන් අපි ශෝක වෙන්නේ අපේම හිත දැකලානේ. ඒ අවස්ථාවේ වෙච්ච සිද්ධිය ඉවරයිනේ. දැන් සිටේම ඒ දර්ශනේ මැරිලා අපි වර්තමානයේ කරගන්නවා ඒ අතීතය. මැරිච්ච අතීතය සිටින්. ඒ කියන්නේ දැන් අපි සිහිනයක් දකිනවා කියන අවස්ථාව සිහිනයේදී එක හැබෑවා. ඔයසත් රූපය චක්කු විඥාන නිසා දැකීමක් තියෙනවා. දැකීම හැත් රූපය චක්කු විඥාන ඇතුළෙන් එනකොටම දැකීම අවසන් වෙනවා. හැබැයි දැනට අපිට තියෙන සත්‍යය තමයි ඒක අවසන් වෙන බව දන්නේ නැහැ. දන්නේ නැති නිසා අපි ආපහු මනෝමයෙන් ඒ සිද්ධිය සිහි කර කර අපි ආපහු දුක් වෙනවා. එතකොට දැන් අපි අඩුතරමින් අපිට පුළුවන් වුණොත් දැන් ඒ පිළිබඳව සිහි වෙන අවස්ථාව, දැන් ඒ පිළිබඳව පේන අවස්ථාව, දැන් මේ සිතේම උපන්දේ.
ඒක අපි දුක් වෙන්නේ නම් කියන මානසික චිත්ත රූපේ යන හිතේ දුක් වෙන්නේ.
දැන් අපිට පුළුවන්කම තියෙන සියලු දුක නැසා දුක්ඛ දෝමනස්සා නම් අත්ංගමයි. එතකොට දැන් මේ ශාසනයේ දහම් ඇස නුවණ වෙන්නේ අතීතයේ මියගිය බව, අනාගතයේ මහටගත් බව, වර්තමානයේ උපද නිරුද්ධ වෙන බව දැකීම. දැන් අපි හැමතිස්සෙම මේ පෙනෙන දෙයට දුක් වෙනවා නම් වෙන්නේ මරිච අතීතය සජීවී කරගෙනනේ. දැන් අපි දැක්කොත් මෙතන හටගත්ත දේ දැන් හේතු ගැටීම නිසා දැන්මයි ඵලය. මෙතනමයි හේතුවත් ඵලයත් දෙකම. අතීතයේ කිසිම සම්බන්ධයක් නැහැ මෙතන. දැන් අතීතයේ සම්බන්ධ කරගෙන තියෙන්නේ මානසිකාරයෙන්මයි. මේ හවල් දෙය කියලා බාර ගැනීමක් විතරයි මිත්‍යාවක් කරලා තියෙන්නේ. මේ මිත්‍යාවෙන් මේ වැරදි මානසිකාරයෙන් තොර වුණොත් දුක් වෙන දෙයක් නෑ අපිට. අපිට හම්බ වෙන අතීතයේ මේ ගිබව, අනාගතයේ නොහටගත් බව, වර්තමානයේ තුල උපද නිරුද්ධ. නෑ මේ සංසනේ එහෙම බැලිය යුතු නැහැ. වරදක් නැහැ. නමුත් එහෙම මානසිකාරය තුල නෙමෙයි ජීවිතය එහෙම මේ අනිත්‍යයි වශයෙන් එහෙම බැලීම තුල තමයි හුඟක් වෙලාවට එහෙම ඉගැන්වීම තුල තමයි මේ ශාසනය හුඟක් දෙනකොට එපා වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේක අඳුනාවක් බවට පත් වෙලා. එහෙම අවශ්‍යනේ අපි දකින්න ඕන තැනින් දැක්කහම අවශ්‍යතාවයන් ටික සියල්ල සම්පූර්ණ වෙනවා. දැන් අපි ජීවිතයේ අනිත්‍යයි මේව වෙනසෙනව නැසෙනේවක් කියලා ගත්තාම අසුභවාදී වෙනවා. ඉතින් එහෙම අපි ප්‍රායෝගික සාමාන්‍ය ජීවිතයේදී යමක් දැඩිව බැඳෙන වෙලාවේදී, දුකටපත් වෙන වෙලාවේදී එහෙම යමක් හිතලා හිත ධෛර්යමත් කරගත්තට කමක් නෑ. නමුත් එහෙම හිතූ තරමකින් ඒක වෙන්නේ නැහැ. මොකද ඒක එතන තියෙන වැරද්ද මොකක්ද? අර අපි පෙරේදම කිව්වේ කන්නාඩියෙන් අපි දකින්නේ ප්‍රතිබිම්බය. ප්‍රතිබිම්බේ රූපයයි කියලා හිතාගත්ත කෙනාට අකුසලොත් පුළුවන් උපදවන්න, කුසලොත් උපදවන්න පුළුවන් කියවනේ. ප්‍රතිබිම්බේ රූපයයි කියලා හිතාගෙන කොණ්ඩේ ලස්සනයි, මූණ ලස්සනයි, ඇඟ ලස්සනයි කියලා බලන්නත් පුළුවන්. දැන් ඒවා කෙට්ටු වෙලා, වැහැරිලා, දුබල දුර්වල වෙලා කියලා දෝමනස්සහගත බවකුත් ඇති කරගන්න පුළුවන්. කෙනෙකුට පුළුවන් මේ අනිත්‍යයි, කන අනිත්‍යයි, නාසය අනිත්‍යයි කියලා බලන්න. අනාත්මයි, දුකයි කියලා බලන්න පුළුවන්. හැබැයි ඒ බැලීමේ වරදක් තියෙනවා. මේ දෙන්නම රැවටීමක් තියෙනවා. පෙනුනේ ප්‍රතිබිම්බය රූපයයි කියලා හිතාගෙනයි මේක කරන්නේ. එතකොට අපේ ජීවිතය කියලා අල්ලගෙන තියෙන එතකොට ප්‍රතිබිම්බය. ඒ වරදයි එතන තියෙන්නේ.
සල් මුල පුනේ මිත්‍යක
නැහැ මෙහෙමයි දැන් ඔය පංචායතනයේට අරමුණු ගැටිලා උපදින පංච විඥානයත් පංච විඥානයේට අදාළව උපදින වේදනා සංඥා සංඛාරත් කුසල් හෝ අකුසල් හෝ කර්ම හෝ ක්ලේශ නොවි ඒවා විපාක ඒවා කර්ම ක්ලේශ බවට පත් වුණු රහතන් වහන්සේ කෙනෙකුටවත් කර්ම ක්ලේශ නැතුව ඉන්න හම්බ වෙන්නේ නැහැ එනිසා මේ චක්කු විඥානේ සෝත විඥානේ ඝාන විඥානේ ජීවා විඥානේ කාය විඥානේ කියන මේ පහම විපාක එනිසා මේකේ කර්ම ක්ලේශ නැහැ දැන් කර්ම ක්ලේශ වලට අපි එන්නේ දල්දා මාලිගාවකින් දැනගැනීමට ආවට පස්සේ එතනින් එහාට සාපේක්ෂක වුණොත් දල්දා මාලිගාව කියලා දැනගැනීම කියන තැනට ආවා ඒක මේ හේතු නිසා හටගෙන මේ හේතු නිරෝධෙන් නිරෝධනවා කියලා බලුවත් ඉවරයි එතන කෙලිසිලා නැහැ අපි කිලුට වෙලා නැහැ කිලුට එන්නේ එතනින් එහාට බාරගෙන ගියොත් සම්පටිඥාන සම්තිරණ මේක සිතින් බාරගෙන මේ අහවල් දෙයමයි කියලා දැඩිව තීරණය කරලා භෞතික වස්තුවක් හැටියටම බාරගෙන වත්තපන ජවන මේ කර්ම ක්ලේශ අවස්ථාවට යන්නේ මේ ජවන අවස්ථාව දැන් අපි මෙතනින්ම මේ දැනගැනීම ඇති වුණා මේක මෙන්න මේ හේතු නිසා හටගෙන මේ හේතු නිරෝධෙන් නිරුදුනා කියලා බැලීම තුළ අපි අතීත හේතු නිසා හටගත් වර්තමාන ඵලය වර්තමාන හේතුවක් බවට පත් කරන ගැත්තේනේ ඵලයේ ඵලයේ හැටියටම නිරුද්ධ වෙලා යන්න ඉඩ හැරියා ඵල හේතු සංදීය බින්දා මගින් ඉන්න පුළුවන් දැන් බලන්නකො සිද්ධාර්ථ කුමාරයා රාජකුමාරයෙක් නේ එදා ගෙදරින් එන දවස වෙනකන් අවුරුදු 29ක්ම මේ ලෝකේ තව කෙනෙක් නොවින්ද තරමේ සැප කාම සැප විඳ කෙනෙක් නේ නමුත් එදා ඉතින් මහ උත්සවයක් නේ ගෙදර. ගී කියනවා සින්දු කියනවා නටනවා වයනවා නොඑක් දේවල්. නමුත් ඔහුට පෙනුනේ මේක සුහනක් වගේ. හම් සුහනක් වගේ. ඉතින් අපි මේ ධර්ම මනසකාරය කරන්න පටන් ගත්තට පස්සේ මේක ආරම්භ කරගෙන යනකොට නිබඳු තැන්වලදී පවා අපට පුළුවන්කම ශක්තිය උපදිනවා මේ තැන්වලදී කෙලසෙන්නේ නැතුව කිලුට වෙන්නේ නැතුව ඉන්න. හැබැයි එතනදී මේ සාමාන්‍ය ජීවිතයක් ගත කරන කෙනෙකු මම කියන්නේ නැහැ තවුසෙක් වගේ එතන ගත කළ යුතුයි කියලා. මොකද ඒ තරමට වැඩු ඉන්ද්‍රයන් ඇති කෙනෙක් වෙන්නේ නැහනේ සාමාන්‍ය සමාජයේ ගත කරන කෙනෙක්. කෙනෙකුට පුළුවන්කම තියෙන මේ අවස්ථාවට උචිත විදිහට හැසිරিলা. නමුත් තමන්ගේ ආධ්‍යාත්මය දන්නවා මේක ගීතය කියලා කියන්නේ හැඳීමක් බව. මායාවක් බව. මේ ඇත්ත නොදන්නාකම නිසා ලෝකයේ තුල කරන මායාකාරී දැක්මක් බව දැන් සරියුත් මුගලන් දෙනම වහන්සේ අර ගිරග්ග සමජ්ජන ආටි බලද්දී උන්වහන්සේලා කල්පනා කළේ කොහොමද මේ නළුව ඇවිල්ලා නොයේ ක්‍රඟ දක්වලා බහැලා යනවා. ඉතින් ඒ දෙන්නට තේරුණා ජීවිතය කියන්නේත් මේක නේද? ජීවිතය කියන්නේ තරඟ වැඩලක් නේද? මේ ගත කරන ජීවිතය තුල අපි විවිධ චරිත රඟපාලා වේදිකාවට ඇවිල්ලා විවිධ චරිත රඟපාලා බහැලා යනවා. අපි හැමෝම එකම චරිතයක් අන්තිමට රඟපානවා මරණය කියන චරිතය. මරණය කියන චරිතේ රඟපාලා මේ රඟ මඩලින් බහැලා යනවා නේද කියලා දැක්කා. ඉතින් අපටත් මේ යෝනිසෝමනසිකාරයන් භාවිතා කිරීම තුළ උන්වහන්සේලාට පහළ වෙච්ච එබඳු දෙහිමි සංකල්ප භාවාත්මක හැඟීම් පහළ වෙන්න පුළුවන් මේ දර්ශනයන් ඉදිරියේ. මේ අය හැසිරෙන්නේ මොන වගේ තැනකද කියලා. අපට සසර දුක තේරෙනකොට අපට තේරුම් ගන්න පුළුවන් වෙනවා මේ අපි ගී සින්දු මේ කියන්නේ මේ නටන්නේ. දැන් මේ ගේ හාත්පසින් ගිනි ගන්නවා. ගිනි ගන්න බව දන්නේ නැහැ. දන්නේ නැති නිසා අපි තාම ගී සින්දු කියමින් නටමින් විනෝද වෙනවා. යම් මොහොතක දැන් මේ ගේ ගිනි ඇවිලුණා කියලා දැනගත්තොත් කවුරුවත් ගී සින්දු කිය කියන්නේ නැහැ, මේකෙන් පැන ගන්න තමයි බලන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ අර විසාකාවත් එක්ක ගිය කාන්තාව ජේතවනාරාමයට ගිහිල්ලා බිව්වනේ. බීලා සිහි නැතුව හිනා වෙන්න ගත්තා, ගෑ ගහන්න ගත්තා, ගී සින්දු කියන්න ගත්තා, නටන්න ගත්තා, එක එක විකාර කරන්න ගත්තා. එතකොට උන්වහන්සේ හාඳුරක් නවලා මේ අයව බිය කරලා කෝනුහාසු තිමා නන්දු නිච්ඡං පජ්ජලිතේ ගති අන්ධකාරේන ඕනද්ධා පදීපන්න ගවිස්සත කුමන සිනහවක්ද කුමන සතුටක්ද නිච්ඡං පජ්ජලිතේ ගති හාත්පසින් ගිනි ඇවිලෙද්දි අපිව නිතරම 11 ගින්නකින් දැවෙනවා. ජාති ගින්න, ජරා ගින්න, ව්‍යාධි ගින්න, මරණ ගින්න, ශෝක ගින්න, පරිදේව ගින්න, දුක් ගින්න, දෝමනස්ස ගින්න, උපායාස ගින්න, රාග ගින්න, දේශ ගින්න, මෝහ ගින්න ආදී මේ ගිනි ගණනාවකින් දැවෙනවා. මේ දැවෙන ගිනි වලින් දැවි දැවි සිටියේදී කුමන සිනහවක්ද කුමන සතුටක්ද? දැන් අපි ඇවිලෙනවා අපි දන්නේ නැහැ. යම් දවසක මේ ඇවිලුණු බව දැනගත්තොත් දැනගත්ත දවසට මේකෙන් පැනලා යන්න උත්සාහ කරනවාමයි. අන්ධකාරේ නෝනද්ධා පදීපන්න ගවසිත මේ අඳුරෙම ඉන්න හදන්නේ ආලෝකයක් හොයන්නේ නැද්ද? මෙච්චර ඇවිලෙන බව නොදැන අන්ධකාරයක ඉන්නවා වගේ ඉන්නේ මේ ඇවිලෙන බව දැනගන්න සොයන්නේ නැද්ද, හැරින්නේ නැද්ද කියලා ඉමසන්නේද්ද කියලායි මේ අහන්නේ බුදුරජාණන් වහන්සේ. ඒ නිසා අපට ඒ බඳු තැනකට ගිහිල්ලා ඒ තැනට ගැලපෙන විදිහට ඒ යුතුයකම් ටික සම්පූර්ණ කරලා තමන්ට එතකොට රකින්න දෙයක් තියෙනවා. තමන් දන්නවා එතකොට මේ මොන දේ ලෝකෙ තිබුණත් මම මෙන්න මේ තැන රැක ගන්න ඕන මමයි. ඒක කවුරුවත් රැකලා දෙන්නේ නැහැ. මේ ටික නොරැක්කොත් මේ ඉන්ද්‍රිය සංවරය, මේ ඉන්ද්‍රිය භාවනාව, මේ යෝනිසෝමනසාරය නොපැවතුනොත් නූපන්නාශ්‍රව ඉපදිලා උපන්නාශ්‍රව වැඩිලා අකුසලයට යන ගියොත් ඒක විපාක විඳින්නෙත් මටයි, අනිත් කෙනෙක් නෙමෙයි. එනිසා මම මගේ සීමාව දැනගෙන, මගේ ප්‍රමාණය දැනගෙන මෙහි කටයුතු කරන්න ඕන කියන දැනුම නුවණ ඇතුව එහි ගත කරන්න පුළුවන් උපරිම සීමාව තුල තමාව රැකගෙන කටයුතු කරන්න තමා විසින්ම දැනගන්න වෙනවා. තමන්ට අනර්ථයක් කරගන්නේ නැතුව. එතකොට ඒවට ගියාට හෝ නොගියාට හෝ කියන කාරණාව නෙමෙයි වැදගත් වෙන්නේ. ඒ තැන්වලදී තමා ශක්ති සම්පන්නද තමාව රැකගෙන ඉන්න කියන එක උත්සාහ උරගා බලන කයි තියෙන්නේ. මේ අපි මේ කතා කරපු යෝනිසෝමනසිකාරයමයි මෙතන තියෙන්නේ. දර්ශනා පහතබ්බා කියලා කියනකොට දර්ශනීයමයි. දර්ශනීය පහකල යුතු ආශ්‍රය තමයි දිඨාසවිය. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. දර්ශනයට පැමුණුනා, දර්ශනේ තහවුරු කරගත්තා කියලා කියන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන තුන් සංයෝජනය ප්‍රහීන වෙනවාමයි.
සීලේ භාවනාදී අපි ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම දකින්න. ස්කන්ධ ඇති වෙනවා කියන්නේ මම කියන එක ඇති වෙනවා නේද? මම ඇතිවෙන්නේ නේද?
ඕ දැන් එතනදී අපි මේ ටික දැන් අනුමාන දැක්මක් තුල මේ ටික හුරු කළාම පුරුදු කළාම ආශ්‍රව කුසල් කෙලෙස් උපන් දෙන් ගෙවෙන්න නූපන් දෙන් හොට ගන්න ගෙවීම තුල අපට මෙන්න මේ තැන දුක්ඛේ ඥානය සමුදය ඥානය නිරෝධ ඥාන මාර්ග ඥාන කියන නිර්වාණ ඥානය අපි කියන්නේ මේ ටිකට අනුලෝමික ඥානයක් මෙතන ඉස්සෙල්ලා උපදින්නේ කියලා. ඒ අනුලෝමික ඥානය උපන්නොත් ඉන් අනුලෝමික ඥානයට අනතුරුව නිර්වාණ ඥානය උපදිනවා. එතකොට දැන් මෙතනදී අපිට හම්බ වෙනවා මේ ටික අපිට බෙදා ගන්න පුළුවන් දුක මොකක්ද, සමුදය මොකක්ද, නිරෝධය මොකක්ද, මාර්ගය මොකක්ද කියලා. එතකොට අපිට හම්බ වෙනවා ස්කන්ධයන්ගේ ඇතිව නැතිව යාම. එතකොට ස්කන්ධය කියලා කියන්නේ දුක. ස්කන්ධය ඇති වෙනවා කියලා කියන්නේ දුක ඇති වෙනවා. ස්කන්ධ නිරුද්ධ වෙනවා දකින්නවා කියලා කියන්නේ දුක නිරුද්ධ වෙනවා. එතකොට දැන් මාර්ගයට පිවිසෙන අපට ස්කන්ධයත් ස්කන්ධයන්ගේ ඇතිවීමත් ස්කන්ධයන්ගේ නැතිවීමත් බැලීමමයි මාර්ගය වෙන්නේ. එතකොට දුක්ඛේ ඥානය, සමුදය ඥානය, නිරෝධ ඥාන, මාර්ග ඥාන කියන ටික මේ සතරට සීමා වෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයම තමයි මේක. උදයඥානේ දැන් මේ වෙනකොට අංග ටික සම්පූර්ණයි. නිර්වාණ ඥානේ සම්මාදිට්ඨියනේ පටන් ගන්නෙම. සම්මාදිට්ඨිය කියන්නේ දුක්ඛේ ඥානේ, සමුදය ඥාන, නිරෝධ ඥාන, මාර්ග ඥාන. ඒ සතර තමයි සම්මාදිට්ඨිය කියන්නේ. කතමංචාවසෝ සම්මාදිට්ඨි දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධානි පටිපදා ඥානං ඉදං උච්ච සම්මාදිට්ඨි. එතකොට ඒ සම්මාදිට්ඨියට අනුව මෙනෙහි කිරීම. එතකොට මේ උදේවැය පිළිබඳව විමසන භාවමයි. එතකොට සීලේ පිහිටලානේ මේ ටිකට එන්න බැහැනේ සීලයෙන් තොරව. එතකොට වායාම සති සමාධි. වායාමයෙන් සිහියෙන් මේ හටගන්න ධර්මතාවයන් බලමින් තවදුරටත් සමාධිය පිණිස ඉක්මෙනවා. එතකොට සීලේ පතිත්තාය නරෝසපඤ්ඤෝ චිත්තම් පඤ්ඤං ස්වභාවය. මේ පැත්තෙන් වායාම සති සමාධි සමාධිය සිත වඩනවා. සමාධිත්‍ය සමාසංකප්ප කියන පැත්තෙන් නුවණ වැඩෙනවා. සීලේ පිහිට ඔව් ඔක්කොම ධර්මයේ ඉතරයි ඉතින්. ওই ටිකට තමයි මුළු ධර්මයක්ම දේශනා කරන්නේ. අර පැත්තේ කවුද ප්‍රශ්නයක් අහන්න හැදුවා?
මම ඉඳලා ගිහින් එක
හරි. නෑ ඒකට කමන්නේ නෑ.
ඒ හැම ප්‍රශ්නයකම තියෙනවා නේද? මම ඉස්සරහට දැන් අයියා ආ ප්‍රශ්න දීලා සාත්තරේ මම ඉතින් ගියා බලන්න දැකුවා.
ඔව් ඒක හරි. ආ ඒක හරි. දැන් අපට ඔව් ඒක හොඳ නෑ. පුරු දැනුම නෙමෙයි. අපට දුක කියන එක එන්නේ මරණය නිසා නෙමෙයි. මරණය නිසා දුක එනවා නම් දැන් අපට භූමිකම්පාවක් වෙලා ගිනිකන් දාපු පුරලා සුළු සුළු දක් හැමලා එක තැන ලක්ෂ ගණන් මැරුණා කියන ආරංචිය එනවා. අපිට එන්නේ නැහැනේ එහෙම දුක. දැන් හිතන්න දැන් අපේ රටේ බෝම්බයක් පුපුරලා කියනකොට ඔන්න 7-8 දෙනෙක් මැරිලා කියලා කිව්වොත් කස්මක් එනවා. ඊළඟට අපි හොයන කොහේ බස් එකක් දන්නේ නැහැ. අපේ ගමේ එකක් දන්නේ නැහැ. ගමේ එකක් ඒ පැත්තේ ඉඳලා එන එකක් කිව්වොත් වැඩියෙන් දැනෙනවා. තව ටිකක් විමසලිමත් වෙනවා. ඉතින් ඒ වගේ තමන්ගේ කම මගේ කමට ලං වෙන්න වෙන්න තමයි මරණය දුකක් වෙන්නේ. එතකොට මරණේ දුක එන්නේ මම මගේ කියන හැඟීම් මාත්‍රයත් එක්ක. මගේ genuත් මැරුණොත් මම මගේ කියන තැනට මරණය කියන ධර්මතාවය ආවොත් තමයි දුක වෙන්නේ. අපි මම මගේ කියන හැඟීම බන්ධනීය මොකද්ද කියන අවබෝධය තිබුණු කෙනාට මරණය දුකක් නෙවෙයි. තමන් ගැන හිතලායි දුක එන්නේ. ඔයින් දැන් බලන්න, දැන් අපි මලගෙවල් වල බොහෝ දෙනෙක් හඬනවා ලැපෙනවානේ, අපි අනාතයි, අපි අසරණයි, අපිට කවුද දෙන්නේ? දැන් මරිච්ච කෙනා හින්දා නෙමෙයි මේ අනන්නේ, තමන්ට විතර ලාභය නිසා. තමන් තනේ වුණා කියන හැඟීම නිසා මේ අනන්නේ, අනුන් මරිච්ච නිසා නෙමෙයි. මමත්වෙමයි දුකට හේතුව. අපි මමත්වයෙන් තොර වුණාම මරණය කියන එක ස්වභාවික ධර්මතාවයක් වෙනවා. එතකොට අපිට දුක ශෝක වෙන්න විදිහක් නැහැ. අපි යථාර්ථයේ සිතනකොට, විමසනකොට, යොනිසමනසකාරයෙන් යුක්ත වෙනකොට හටගත්ත දේ ඒකාන්තයෙන් නැසන දෙයක්, වෙනසන දෙයක්, මරණ දෙයක්, දිරණ දෙයක් කියලා අපිට හුරු වෙන්නේ. එතකොට අපිට කවුරු මරණවත්, කවුරු ලෙඩ වුණත් අපි දන්නවා මේක විය යුත්තක්. මේ ලෝකේ යමක් හටගත්තොත් හටගත්ත දේ ඒකාන්තයෙන් මේ ස්වභාවයට පත් වෙන්න ඕන. පත් නොවනවා නම් තමයි පුදුමේ. දැන් අපි කරන්නේ මේ දේ, අපි අර දැන් අපි යකඩ බෝලයක් අතට අරගෙන වතුරට ගෙනහිල්ලා මේක යට නොයාවා උඩ පාවීවා කියලා ප්‍රාර්ථනා කරනවා. ප්‍රාර්ථනා කර කර අනේ මේක ඉටු වෙන්න කියලා වතුරට දානවා. වතුරට දැම්මහම වෙන්නේ යකඩ බෝලයට යන එක. එතකොට අපිට ශෝක වෙන්නේ, අපි දුක් වෙන්නේ වතුර යකඩ බෝලේ යට ගිය නිසා නෙවෙයි. අපේ වැරදි ප්‍රාර්ථනාව නිසා. යකඩ බෝලේ ඇත්ත තමයි වතුරට දැම්මොත් යට යන බව. යට යන බව ඇත්ත නොදෙන අපි වැරදි ප්‍රාර්ථනාවක් කළා. ඒ නිසා දුක් වෙනානේ මගේ ප්‍රාර්ථනාව ඉටුුනේ නැහැ කියලා. ඉතින් ඒ වගේ අපිත් මේ ජීවිතය හටගත් සංකත ධර්මයන්ගේ ලක්ෂණය තමයි උපන්නුත් වැය වෙන එක. අපි එබඳු දෙයක් අම්මා තාත්තා කියලා හරි, නුනා මහත්තයා කියලා හරි, දුව පුතා කියලා හරි අරගෙන මේ මේක නොදිරාවා, ලෙඩ නොවේවා, නොමරේවා කියලා ප්‍රාර්ථනා කළාට ඒක ඉටු වෙන්නේ නැහැ. යකඩ බෝලේ වතුර දැම්මහම යට යනවා වගේමයි. ඉතින් අපි දවස් යම් දවසක ඉගෙන ගත්තොත්, මොළින් දැකගත්තොත් ඒකාන්තයෙන් මේ හටගත්තු ධර්මයන්ට මේ ස්වභාවය උරුම ධර්මතාවයක්, ඒකාන්තයෙන් වෙන දෙයක් කියලා දැනගත්තොත් අපි එදාට අපි ළඟ අර වැරදි ප්‍රාර්ථනාව නැහැ. අපිට නොනක් තියෙන මේ දේ මේ යට යනවමයි. මේ හටගත් දෙයට මේ දිවීම, ලෙඩවීම, මරණය උරුමමයි. ඒකට අයිති දෙයක් ඒක. එදාට එතකොට අපිට කවුරු මරුණත් අපිට ඒක සම්පාවක් නැහැ. ලොකු කම්පනයක් නැහැ. අවබෝධන කමස මරණය අවබෝධ කළ යුත්තක්. ජාතිය අවබෝධ කළ යුත්තක්, ජරාව අවබෝධ කළ යුත්තක්, ව්‍යාධිය අවබෝධ කළ යුත්තක්, මරණය අවබෝධ කළ යුත්තක්. ඒ අවබෝධය නෑ අපිට. එතන අවබෝධය කියලා කියන්නේ එතකොට අපි මුළු ලෝකෙම, තුන් භවෙම අවබෝධ වෙනවා. ඒ කියන්නේ අපි කියන්නේ සංකත කියන වචනයෙන් කාම රූප, අරූප, භවත් ත්‍රිමය ගන්නවායි කියලා. නාම රූප, චිත්තජයසික රූප කියන මේ තුනම මේකට අයිති කියලා. ස්කන්ධ පහම මේ ටිකට අයිති කියලා සංකත. එතකොට මොකක් හටගත්තත් හටගත් දේ නැසෙන දෙයක් නෑ. නොනැසෙන දෙයක් ලෝකේ නෑ. එතකොට අපිට තේරුම් ගත්තාම මෙන්න මේ හැම දෙයක්ම මේ ස්වභාවයට අයිති උරුම ධර්මතාවයක් කියලා. අපට දැඩි කම්පනයක් නැතුව, දැඩි කම්පනයක් නැතුව දැන් සංවේගයක් නූපදිනවා කියනවා නෙමෙයි. දැන් බුදුරජාණන් වහන්සේ පිරුණම් පාපු අවස්ථාවේ අනාගාමි රහත්තන් වහන්සේලා හැර අනිත් අය හැඬුවා. සෝතාපන්න වෙච්ච ආනන්ද හඳුරු බොහෝ හැඬුවා. කඳුළු සලසලා පුංචි දරුවෙක් වගේ හැඬුවා. මේ දහම දැකලා සෝතාපන්න වෙලා. ඉතින් ඒ බඳු කෙනෙකුටත් යම් සංවේගයක් ඇති වෙන්න පුළුවන් ඒ පිළිබඳව. නමුත් ඒක ඉක්මනින් Tamanට පාලනය කරගන්න පුළුවන්. අවශ්‍ය විදිහට සිහිනුවණින් ඒ කටයුතු වල යෙදෙන්න පුළුවන්. නැත්තම් කෙනෙකුගේ කළ ගුණ සලකලා අපට කළ උදව් උපකාර ටික මේ වගේ නේද කියලා මේ නියගිය කෙනාගේ ගුණ ටික සිහි කරනකොට අපට එක්තරා විදිහක ධර්ම සංවේගයක් ඇති වෙන අපිට කොච්චර උපකාර වෙලාද පිළිත වෙලාද කියලා. ඉතින් මේ ගැන සිහි කරලා ඉතින් අපිට දැන් ඊළඟට නුවණක් තියෙන වෙනනම් දැන් අඬලා නෙමෙයි කරන්න තියෙන මේ මිනිස්යා වෙනුවෙන් අපි සිහියෙන් නුවණින් හොඳ පින්කමක් කරලා පින් ටිකක් අනුමෝදන් කරන එක. දැන් පිනක් අනුමෝදන් කරන්න පැන් ටික වඩන්න හරි මතක වස්ත්‍රේ හරි පූජා කරන්න අඬු කඳුලෙන් බෑ. හඬනවා කියන තැන තියෙන දෝෂසිත. දෝමනස්සහගතවයි හැමතිස්සෙම මේ දෝමනස්සිත පහළ වෙන්නේ. ඒක පටික සම්පයුත්තයි නිතරම. කෝපය ද්වේෂය හා මුසු වෙලා තියෙන්නේ. එතකොට ද්වේෂසිතකින් පින්කමක් කරන්න බෑ. ඒ නිසා ඒ වෙලාවේදී අපිට හිත හදා ගන්න පුළුවන් මේ වෙලාවේ මං හොඳ හිතකින් මේ කුසලයේ කරලා තාත්තට අම්මට ඥාතිවරයන්ට හොඳ පිනක් අනුමෝදන් කරන්න ඕන නේද කියන දැනුම එනවා. ඊට පස්සේ ඒ සියල්ල යටපත් කරගෙන තමන්ට මේ අවස්ථාවේදී පුළුවන්කම තියෙනවා සෝමනස්සාරත ඥාන සම්පයුත්ත සංඛාරික සිතකින් ඒ පින්කම කරගෙන ඒ පින ඒ නියගියට අනුමෝදන් කරලා සැබෑ යුතුකම කරන්න. අපි හැඬුවා කියලා ඔහුට වැඩකුත් නෑ අපිට වැඩකුත් නෑ. අපිටත් අනර්ථයේ පිණිස පවතින ඔහුටත් අනර්ථයේ පිණිස පවතින. හිතයි හා මන ඒ කියන්නේ කර්මයේ ඵල දෙනවා කියන්නේ ආයතන හයම විපාක පූර්ව කර්මයෙන් හටගත් ඒවා එයින් මන ආයතනයේ උපදින ටික නෙමෙයි චක්කු සෝත ගාන ජීවහා කාය කියන විඥාන පහ විපාක විඥාන මන ආයතනෙන් හටගන්නේම කර්ම ක්ලේශ විය හැකියි. මොකද එතනින් එතනට අරගෙනමනේ අපි කර්ම ක්ලේශ වලට යන්නේ. දැකීමකින් අවසන් වෙන්නේ නොදී ඒ පිළිබඳව සිතන්න මෙහි කරන්න යන්නේ මනෝමයෙන් අරගෙනනේ. කර්ම ක්ලේශ වලට යන්නේ ඒක. ඒ නිසා මන ආයතනය තමයි අපි රකින්න ඕන. මන ආයතනය රකින්නකොට අනිත් ආයතන පහ රැකෙනවා. අනිත් ආයතන පහ රකින්න ඕන මන ආයතනයේ රැක්ම සඳහා ඉන්ද්‍රිය සංවරය. දැන් අපි දැනගන්න ඕන එහෙට යමක් ගැටුනොත් ඒ දේ නැවත වතාවක් සිතේ අවදි වෙලා සිතද කෙලසනවා කියලා. දැන් අපිට දැන් මේ මොහොතේ නැවත නැවත ඇස් පියාගෙන අපි භාවනාවක් වඩන්න හැදුවට වඩන්න නොදී මතකයේ අවදි කරවන්නේ එහෙට කනට නාසයට දිවට කයට ගැටිච්ච අතීත අරමුණුනේ. දැන් අතීතයේ එහ කන නාසය දිව කය අසංවරව පැවැත්වූ නිසා දැන් මනස අසංවර වෙලා. මනස ඒකාග්‍ර වෙන්නේ නැහැ. නානාවිධ අරමුණු සිහි කරවනවා. එතකොට අපි පාඩමක් ඉගෙන ගන්නවා අතීතයේ අසංවරව පැවැත්ති ආයතන නිසා දැන් මෙතනට බාධා කරනවා නම් සමාධියට බාධා කරනවා නම් දැන් මේ මොහොතේ මේ ආයතන වැරදි විදිහට පරිහරණය කළොත් අනාගතයේ මේ බාධාව මේ විදිහෙම සිද්ධ වෙනවා. එහෙනම් දැන් අතීතයේ වෙච්ච දෙයට දැන් කරන්න දෙයක් නැහැ. දැන් අපිට වර්තමානයේ හදා ගන්න පුළුවන්. දැන් මම ආයතන ටික පාලනය කරගෙන හිටියොත් එහෙට කනට නාසයට දිවට කයට මේ ලෝභ ද්වේෂ ඇති වෙන අරමුණු දකින්න නොදී යම් පාලනයක් කළොත් ඒ හේතුවෙන්ම මගේ මනසත් පාලනය වෙනවා නේද කියන සිතට උපදින්න තියෙන ක්ලේශ අරමුණු අඩු වෙනවා අවම වෙනවා නේද කියන දැනුම ඇතිව අපට පුළුවන්කම තියෙනවා. දැන් ඉන්ද්‍රිය සංවරය, ඒ කියන්නේ මේ ආයතන පහේ සංවරයේ පිණිස පිළිපදින්න. ඒක තමයි අපට දැන් භික්ෂු ජීවිතයක් ගැන කියනකොට ඔක්කිට චක්කු යටට හිලාගත් ඇස් ඇතිව. දැන් බාහිරයේ වුණ තරම් විෂම භාග අරමුණු තියෙන්න පුළුවන්. බිමට හිලාගත් ඇස් ඇතුව යනවා. ඊළඟට නොයෙක් ශබ්දවලට ගන්ධවලට හිත දුවන්න පුළුවන්. ඒ නිසා කමඨහනක් ඉතින් මෙහි කරමින් යනවා. පාර යනකොට බුදුගුණ සිහි කර කර යනවා, මෛත්‍රී වඩ වඩ යනවා, අසුබේ මෙහි කර කර යනවා, අට්ටි සංඥාව සිහි කරමින් යනවා. මේ කිසියම් වූ කමඨහනක් මෙහි කරමින් යනවා. එතකොට හැකනනාසයේ දිවකයට අසංවර වෙන්න ඉඩක් නැහැ. ඉන්ද්‍රිය සංවරයේ පිණිස කටයුතු වෙනවා. එතකොට අලුත් අරමුණු හිතට ඇහැට කනට එන්නේ නැහැ. නොයන නිසා හිතට අලුතෙන් දේවල් එකතු වෙන්නේ නැහැ. එතකොට අපිට පුළුවන්කම තියෙන ටික ඉවත් කරන්න. දැන් අපිට කරන්න වෙලා තියෙන්නේ දැන් ලින්ද ඉහිනවා අපි. පිටතින් එන වතුරු පාරවල් එහෙම්මම එන්න ඉඩ තියලා. ඉහිනවා ඉහිනවා ඉවර යන්නේ නැහැ. මේ ඉහින ඉහින ටික අපහු පිට වතුරු අපහු මේකට ගලාගෙන එනවා. දැන් ඇතුළත හිස් කරන්න නම් අපි ඉස්සෙල්ලා පිටිත්ින් වතුර ලින්දට ගලාගෙන එන මාවත් ටික වහන්න ඕන. කපලෝ ටික වහන්න ඕන. වහලා හිස් කළොත් තමයි මේක හිස් වෙන්නේ. දැන් අපිට හුඟක් දෙනකොට අපිට වෙලා තියෙන්නේ අපි එන්න තියෙන පාරවල් වතුරු පාරවල් ටික හැමම තියෙන හැරෙද්දි ඉහින්න. ඉස්සට ඉහින්න ඉන්න වතුර අයින් වෙනවා. නමුත් ඒ වගේම අර පැත්තකින් තව ගලාගෙන එනවා. ඒ නිසා වර්තමානයේ තුල මේ ආයතන පහට ලැබෙන අරමුණු කවම කර ගැනීම සඳහා අපි යම් ඉන්ද්‍රිය භාවනාවක ඉන්ද්‍රිය භාවනාවක යෙදෙනවා වගේම ඉන්ද්‍රිය සංවර සීලයක යෙදෙනවා. මේ අරමුණු මේ ආයතනයට ලබන්න දෙන්නේ නැහැ. එතකොට අපි සීමා කරගන්න වෙනවා ලෝකේ. මෙන්න මේ අරමුණු මගේ හිතට ලැබුණොත් එහෙට ගැටුණොත් මේ අරමුණ මගේ හිත කෙලසෙන බවක් තියෙනවා. තමන් තමන්ව හඳුනගන්න. මේ ශබ්දය ගැටුණොත් හිත කෙලසෙනවා. ඊළඟ මෙන්න මේ තැන්වලට ගියොත් මගේ ආයතන කෙලසෙනවා. තමන් තමන්ව හඳුනගන්නවා. එතකොට ඒ තැන් යන පරිවර්ජන දුරු කරන්න උත්සාහවත් වෙනවා. ඒවා ඉවත් කර කර ඉවත් කර කර දැන් නපුරු අසු නපුරු බලු යම් පාරක නපුරු අස්සෙක් ඉන්නවා, නපුරු බල්ලෙක් ඉන්නවා, සිංහෙක් ඉන්නවා, කොටියෙක් ඉන්නවා, ඇතෙක් ඉන්නවා කියලා කිව්වහම අපි ඒ පාරවල් මගහැරලා යනවා. ඒ වගේ යම් තැනකට ගියාම, යම් ඇසුරකට ගියාම, යම් කතාබහකට, යම් මාතෘකාවකට බැස්සාම අපි කාම කෝපවලට එනවා කියලා අපි හඳුනගත්තහම අපි ඊළඟට උත්සාහවත් කරන ඕන ඒකම කරින්න. දැන් අපි මොනියම් මාතෘකාවකට හෝ ආවොත් අපි හඳුනා ගන්න ඕන මේ මාතෘකාවට බැස්සොත් නම් වේතමු යුද්ධය ගැන කියලා, රට ගැන කියලා. ඒක අවසන් වෙන්නේ කාම කෝප ඇති කරවලා නම් අපේ හිත කෙලසලා නම් එහෙනම් අපි දැන් උත්සාහවතන මේ මාතෘකාව කතා කළොත් නම් හොඳ තැනකින් අවසන් වෙන්නේ නැහැ. තරහින්මයි අවසන් කරන්න වෙන්නේ. ඉතින් මම කෙලසෙනවට වඩා හොඳයි මේක මම කතා කළා කියලා මට වැඩකුත් නැහැ, රටට වැඩකුත් නැහැ. ඊට හොඳයි කතා නොකරමින් ඉන්න එක කියලා අන්න ඉන්ද්‍රිය සංවරය පිණිස පිළිපදින්න ඕන. මොකද අර මඩ ආවට පස්සේ මඩ ඉවත් කරනවට වඩා හොඳයි නොඑන්න වග බලා ගන්න. ඉන්ද්‍රිය සංවරය ඉන්ද්‍රිය භාවනාවට මෙහෙලා එතන එනේන දේ අයින් කරන්න හදනවා වගේම එන්න තියෙන ඉඩත් වළක්වාලන එක ඉන්ද්‍රිය සංවරයෙන් කළ යුතුයි. හොඳටම හොඳයි. තැඹයි එතකොට. කිසිම ආයතනයක එතකොට මොකක් හරි ආයතනයක් ඔස්සේ යනවා කියලා දැනෙච්චකමම අපිට කරන්න තියෙන්නේ මේ නිමිත්ත සිහි කරගන්න. නිමිත්ත සිහි කරගත්ත ගමන් අර කත හරිනවා. ඕනම වැඩකදී ඕ සතර ඉරියව්වේදීම පුළුවන්කම තියෙනවා. ලොකු රැකවරණයක් තියෙනවා නිමිත්ත හුරු කරගත්තේ. අපිට කමටහන උපදනවා කියන එක හැම තැනක කරන්න බෑ. නමුත් මේ නිමිත්ත කියන කෝණ වෙලාවක බස් එක යන ගමන්, වාහනයක යන ගමන්, ඉන්න ගමන්, නිදා ගන්න ගමන් ඕනම වෙලාවක සති නිමිත්ත ක්ෂණිකව ගන්න පුළුවන්. ඒක ගත්ත කියන්නේ එතකොට අපි අර කාම සංඥා, ව්‍යාපාද සංඥා, විහිංසා සංඥා, පං සංඥා ටික දුරු කළා. ඒ කියන්නේ විතර්ක දුරු කළා, කුසලයේ දුරු කළා. අපිට මේ මොහොතේ කුසල කුසල සහගත වෙන්න පුළුවන් ක්ෂණිකව. එතකොට මහා ගැඹුරු නුවණක් දැනුමක් නැති වුණාට මේ නිමිත්ත ගැනීම තුළම ඒකාන්තයෙන් කුසල. පංචපාදානස්කන්ධ දුක්ඛ මාර්ගයේදී කරන්නේ ස්කන්ධයන් පිළිබඳව දැනුම තියෙනවා, ස්කන්ධයන්ගේ ඇතිවීම පිළිබඳව දැනුම තියෙනවා, ස්කන්ධයන්ගේ නිරෝධය පිළිබඳව දැනුම තියෙනවා. එතකොට ස්කන්ධයත්, ස්කන්ධයන්ගේ උදයත්, ස්කන්ධයන්ගේ වැයත් දක්නා බවම, නැවත නැවත දක්නා බවම මාර්ගය වෙනවා. දැන් අපි චතුරාර්ය සත්‍ය කියලා කතා කරනකොට දුක්ඛ සත්‍යයට ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං, අප්පියේ සම්පයෝගෝ දුක්ඛෝ, පියේ විප්පයෝගෝ දුක්ඛෝ, යම්පිච්ඡං නලබති තම්පි දුක්ඛං, සංකීර්තේන පංචපාදානක්ඛන්දා දුක්ඛා කියලා පෙන්නනවනේ. දුකට හේතුව සමුදේ හැටියට පෙන්නන්නේ ආයන් තණ්හා පෝනෝ භවිකා නන්දිරාග සහගතා తත්‍ර తත්‍රා බිනන්දිනී සේයති දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. දුක්ඛ නිරෝධේ හැටියට චතුරාර්ය සත්‍යෙදි පෙන්නනවා යෝතස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධා සාගෝ පටිනිස්සග්ගෝ මුත්‍යනාලයෝ මේ නිරෝධයයි කියලා. ඉතින් නිරෝධ කරන ලබන ප්‍රතිපදාව හැටියට පෙන්වන්නේ අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ, ආර්ය අෂ්ටාංගික මාර්ගය. දැන් එතන ඔන්න මූලිකව මාර්ගයේ හැටියට පෙන්වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ මොකද්ද කියලා විස්තර කරන්න ගත්තහම ආයි අපිට හම්බ වෙන්නේ සමාධිත්වයනේ. සම්මාදිට්ඨිය මොකද්ද කරන්නේ, මොකද්ද කියලා හොයනකොට ආයෙම හම්බ වෙන්නේ මොකද්ද? දුක්ඛ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං ඉදං උච්චිත සම්මාදිට්ඨි. එතකොට මෙතන දුක්ඛ ඥානය, සමුදය ඥානය, නිරෝධ ඥාන, මාර්ග ඥාන කිනුට අර ටිකම තමයි කියවෙන්නේ. සම්මා දිට්ඨිය කියලා කියන්නේ එහෙම නෑ. අනිත්‍යක ඇතිවලා ඉවරලා සම්මා දිට්ඨිය ඇති වෙන්නේ නෑ. සම්මා දිට්ඨිය ඇතරටුව සම්මා දිට්ඨිය ඉස්සලා ඇති වෙන ඉතින් අනිත්‍යව ඇති වෙන්නේ. සම්මා දිට්ඨිය ඇති වුණා කියන්නේ, සම්මා දිට්ඨිය කියන්නේ දුක්ඛ ඥානයේ, සමුදය ඥාන, නිරෝධ ඥාන, මාර්ග ඥාන හතරදෙනි සම්මා දිට්ඨිය කියන්නේ. එතකොට එතන දුක්ඛ ඥානය කියන්නේ මොකද? ඉදීම දුක්ඛ, ජරාව දුක්ඛ, ව්‍යාධි දුක්ඛ, මරණ දුක්ඛ කියලා දන්න බවද? සමුදය ඥාන කියන්නේ දුකට හේතුව තණ්හාවයි කියලා දන්න බවද? නිරෝධ ඥානය කියන්නේ තණ්හා නිරෝධ කිරීම නිරෝධයයි කියලා දන්න බවද? මාර්ග ඥානය කියන්නේ අරිය අෂ්ටාංගික මාර්ගයයි කියලා දන්න බවද? මෙන්න මෙතන මේ සමාධිත්‍ය කියන තැනට එනකොට අර අපි ප්‍රාථමිකව කතා කළ ටික නෙමෙයි කියවෙන්නේ. ඒ ටිකම නම් නැවත නැවත ගන්න අර කිකිලි දිස්සලාවේ විතරේ දිස්සලාවේ කියන වෙනවා. සම්මා දිට්ඨිය දිස්සලාවේ, චතුරාර්ය සත්‍ය දිස්සලාවේ කියන හොයන්න. කිකිලිද පිටරේ දිස්සලා කිව්වා වගේ තමයි තියෙන්නේ. චතුරාර්ය සත්‍ය කොහොමද එන්නේ? සම්මාදිට්ඨිය නැතු. සම්මාදිට්ඨිය නැතු කොහොමද චතුරාර්ය සත්‍ය එන්නේ? චතුරාර්ය සත්‍ය නැතු සම්මාදිට්ඨිය නිකන්. එනිසා මෙන්න මෙතන සම්මාදිට්ඨි කියන තැනත් යෙදෙනවා දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ඥානං ඉදං උච්චති සම්මාදිට්ඨි. එතනදී අර ජාතිය දුකයි ජරාව දුකයි ව්‍යාධි දුකයි මරණය දුකයි කියන ආත්ම පුද්ගල භාවයෙන් ගත්ත ටික නෙමෙයි කියවෙන්නේ. සංකිට්ඨේන පංචපාදාන කෙටියෙන් කියන්නේ නම් පංචපාදානස්කන්ධයේ දුකයි කියපු තැන. පංචපාදානස්කන්ධයේ දුකයි කියපු තැන. ඊළඟට මේ ස්කන්ධයන්ගේ නැවත නැවත හට ගන්න බව තමයි දුකෙන් හට ගැනීම. දුකෙන් හට ගැනීම. නැවත නැවත දුක හට ගන්න හේතුව අපි කලින් දැනගත්තේ තණ්හාව කියලා. එතකොට මෙතනදී තණ්හාව කියලා කියනකොට මේ මාර්ග සත්‍යයේදී අර අපි කතා කර සාමාන්‍ය ධර්මයේදී කතා කරන හලු ආත්ම පුද්ගල මට්ටමට ඇවිල්ලා දකින්න තරමේ එකක් නෙමෙයි. අභිනන්දති අභිවදති අජ්ජෝ සාරතිත්‍ත්‍ති යම් පමණකින් හෝ සතුටු වෙන බවක් ඇත්තම් දැන් අපි කිව්වා මේ ස්කන්ධ ටික යෙදিলা දලදා මාලිගාව කියන දැනගැනීමකට ආවා කියලා. ඒ දැනගැනීම කියන තැන මේක අපි මේ දැනගැනීමේ අපි සතුටු වුණොත් හා මේකමයි කියලා බාර ගන්න බවම අර කියන තණ්හා සමුදය අවිද්‍යාව හා තණ්හාව කියන දෙකම යෙදিলা ඇත්ත නොදන්නාකම යෙදিলা. ඒ නිසාම නැවත නැවත ඒ ඔස්සේ ආයතන ඉන්ද්‍රිය හට ගැනීම ඒකාන්තයෙන් නොනැසී පවතිනවා සිද්ධ වෙනවා. නැවත නැවත දුක හට ගන්නවා. ඒ නිසා හටගත් ස්කන්ධයන්හි දුක දුක හැටියට දැක්කොත් දුක දුක හැටියට දැක්කොත් කලවිතේචරයි නාබිනන්දති නාබිවදති නාජ්ජෝසාය තිට්ඨති අනබිනන්දතෝ අනබිවදතෝ අනජ්ජෝසාය තිට්ඨතෝ යා රූපේ නන්දි සනිරුජ්ජති. දැන් මේ පෙනෙන මේ හටගත් ස්කන්ධයන් දැකලා එහි සතුටු නොවුනොත් සතුටු නොවුනොත් මොකද්ද වෙන්නේ? රූපාදී ස්කන්ධයන්හි යම් නන්දියක් තිබුණා නම් ඒ කැමැත්ත දුර වෙලා යනවා. නන්දි නිරෝධා පාදාන නිරෝධෝ පාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස පායාසාපි නිරුද්ධාන්ති යෝ මේ දසකේ වලස දුක්ඛ කන්දස නිරෝධෝ දුක නිරෝධය වෙනවා. එතකොට මේ දුක දුක හැටියට දකිනවා කියන කාරණාව තුලම සමුදය දුර වෙලා නිරෝධයේ සාත්තල මග වැඩිලා. දැන් අපි ඒ හටගන්න එතන හටගන්න ස්කන්ධයන්ගේ ආයතනයන්ගේ ඇත්ත ඇති සතියෙන් නොදැක්කොත්, ඒ කියන්නේ දුක දුක හැටියට නොදැක්කොත් අපි බාරගන්න කෙනෙක් පුද්ගලයේ දෙයක් හැටියට, දල්ලා මාලිගාවේ හැටියට, සත්‍යයක් හැටියට, පුද්ගලයක් හැටියට බාරයක් ගන්නවා කියන තැනම අපි දුක දුක හැටියට දැකලා නැහැ. දුක සමුදය තමයි හදාගෙන තියෙන්නේ. දුක දුකට හේතුව හදාගෙන දුකට හේතුව හැදිච්ච තැන නිරෝධය මාර්ගය කියන දෙකම යෙදෙන්නේ නැහැ. එතකොට අභිනන්දතෝ අභිවදතෝ අජ්ජෝසාය තිට්ඨතෝ මෙන්න මෙතන සතුටු වුණොත් දැන් තණ්හාව කියන එකේ සියුම් අවස්ථාව බලන්න විතරයි. මේ මේ මේක මෙහවල් දෙයි කියලා බාර ගැනීමම ප්‍රමාණවත් අවිද්‍යා තණ්හාවට. ඒක අපට ගන්න ඕනේ නේ. ඒ සිතින් හදලා දෙන මවලා දෙන දේ ඒ තම සංඥාවටම මවලා දෙන දෙයට ඇති කරගන්න කැමැත්ත ප්‍රමාණවත් නැවත දුක හදන්න. අනබිනන් අබිනන්දුතු අභිවදතු අජ්ජෝ සාතිට්ඨතු උපජ්ජති නන්දි යා රූපේ නන්දි තද උපදානං උපාදාන පච්චය භවෝ භව පච්චය ජාති ජාති පච්චය ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාසාපි ඒ මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ද සමුදයෝති. මේ දුකේ ඇතිවීම එතකොට දැන් යම් දැනගැනීමක් ඇති වුණාට පස්සේ එතන ඒක සතුටින් බාරගත්තොත් මෙයහවල් දේ කියලා මේක තමයි සමුදය. නැවත දුක හට ගන්න නැවත දුක හට ගන්න හේතුව එතන. දැන් අපි දැනගැනීමකට එනවා. දැනගැනීම මෙන්න මේ හේතු නිසා මේ හේතු නිරෝධයෙන් නිරෝධයි කියලා දුක දුක හැටියටම දකිනකොට දුක කියන්නේ ස්කන්ධ පංචපාදානස්කන්ධය. පංචපාදානස්කන්ධ දුක පංචපාදානස්කන්ධ දුක හැටියටම දැකලා ඒක නිරෝධය දකිනවා කියනකොට එතකොට ඇති වෙනවා දකිනවා නැති වෙන බව දකිනවා. උදයත් වැයත් ස්කන්ධයන්ගේ උදයත් වැයත් උදයබ්බේ ඥාන මෙන්න මේ තුල තියෙනවා නිරෝධයත් මාර්ගයත් කියන ටික. ඇතිවීමත් නැතිවීමත් දකින තැන දුකේ නිරෝධයක් තියෙනවා. නිරෝධයත් මාර්ගයත් තියෙනවා. ඇතිවීම දැකලා දැක සතුටු වෙනවා නම් හටගත් දෙහි දැනගත් දෙහි සතුටු වෙනවා නම් දකින අහන දැනෙන දැනගන්න දෙහි සතුටු වෙනවා නම් අභිනන්දති සතුටු වෙන අභිවදති හොඳයි කියනවනම් අජෝසාතිත තෙහි බැස ගන්නවනම් යා රූපේ නන්දි යා වේදනාය නන්දි යා සංඥාය නන්දි යා සංඛාරය නන්දි යා විඥානං නන්දි කැමැත්ත උපදිනවා. යා රූපේ නන්දි තද උපදාන ඒ කැමැත්තමයි උපාදානය කියන්නේ. උපාදානය කියන්නේ පවේ ඇති කරන භවයේ ජාතිය ඇති කරන ජාතිය ජරා මරණ ශෝක පරිදේ දුක් ඇති කරන. එතකොට සම්මාදිට්ඨිය කියන තැන මෙන්න මේ වගේ සිම් තැනක් වෙනවා. අර ආයි මෙතනට සම්මාදිට්ඨිය කියන තැනට දුක්ඛේ ඥානෙ අනේ උපදීම දුක්ඛයි ජරා දුක්ඛයි වියාදි දුක්ඛයි මරණේ දුක්ඛයි නේද කියලා හිත හිතා ඉන්න එකක් නෙමෙයි. පෙනෙන ධහමක් වෙනවා. මේ බුදුදහමේ අපි යථාර්ථයේ දෙනකොට සම්මාදිට්ඨියට එනකොට ඒක චින්තනයක් නෙමෙයි දර්ශනයක් වෙනවා. දර්ශනා කිව්වේ එකක්. දැක්මක් වෙනවා. දැන් අපි මුලින් කරන්නේ සිත හිතා බලනවා. වෙච්ච වැරද්ද හිත හිතා නැවත නිවැරදි කරනවා. යම් දවසක එනවා යම් මොහොතක් එනවා මේක පෙනෙන දවසක්. මේ ස්කන්ධය හත ගන්නවත් පේනවා නිරුද්ධ වෙනවත් පේනවා. අන හත ගන්නවත් නිරුද්ධ වෙනවත් පෙනෙච්ච දවස අපි මාර්ගයට විවිධ දවස වෙන කෙලෙස් සංසර දුරු කළ දවස. දැක්කොත් සම්මාදිට්ඨි. සම්මාදිට්ඨිය ඇති වෙනකොට ඉතුරු ඒවා ඇති කරන්න කියලා ආයි අමුතු උත්සාහයක් ඕනේ නැහැ. ඒ අනුරූපීව සියල්ල ගොඩනැගෙනවා. වෙනවා. හැබැයි සම්මාදිට්ඨිය උපදවීම සඳහා පූර්ව ප්‍රතිපදාවන් තුල අපි ලෞකික කුසල වශයෙන් නිරති චෛතසික සම්මා වාචා සම්මා කම්මන්තා ආදී සීලේ පිහිටන්න ඕන. සීලේ සම්පූර්ණම කුසල චෛතසික. ඒක ලෞකික කුසලයටයි අයිති. සීලේ පිහිටලා වෑයම් කරනවා. සීය නුවණ එකතු කරගෙන පූර්ව ප්‍රතිපදාව හැටියට ඇවිල්ලා යම් මොහොතක සම්මාදිට්ඨිය ලෝකෝත්තර සම්මාදිට්ඨිය උපන්නා කියන්නේ මාර්ගස්ථයි ඵලයයි. ඒක තමයි මම ආරම්භයේදීම කිව්වේ පූර්ව ප්‍රතිපදාව ගැන කතා කරද්දී මාර්ගයට ඇවිල්ලා මාර්ගය වඩනවා කියන එක මහා ගොඩ වෙලාවක් කරන්න නෑ. මාර්ගයට පැමිණි විගසම ඵලය උදා වෙනවා කිව්වා. එතකොට මාර්ගය සම්පූර්ණ කරගන්න දැන් අපි කිව්වා පරිතලක් ගැන. දැන් පිළිවෙලින් ආයාසයෙන් මහන්සියෙන් මේ පරිතික ගෙවාගෙන උඩපඩියට යන්න බෑ ඉස්සෙල්ලා. උඩපඩියට ගිය කෙනාට තව පියවරයි තියෙන්නේ. ඒ ගිය සැනෙම තව ඔසවලා පියවර තබනකොටම උඩු මහලේ. දැන් අපි මෙතන ඉඳලා පරිපෙල ටික ටික නැග නැග යන්න ඕනේ. එතකොට අපිට උඩු මහල කියනක තාම දුරයි. එතකොට අපි උඩ මහලටම නැග්ග කියන්නේ ඔන්න සම්පූර්ණ කළා. ආරසාංගික මාර්ගය නැග්ග අන්තිම පඩියට ගියා කියන්නේ. මාර්ගයට ආවා. දැන් මාර්ගය හරි. මාර්ගය සම්පූර්ණයි. පඩිපෙල සම්පූර්ණ නැගලා ඉවරයි. දැන් තියෙන එකයි. දැන් මේ පියවර ඔසවා තබනකොටම ඵලය. එතකොට දැන් උඩ පඩියට පඩිපෙලේ උඩම පඩියට යනවා කියන කාරණාව තුල තියෙන දැන් අපි පහළ පඩිවල ඉන්නවා කියන එක තාම පඩිපෙළේ නැගලා ඉවර නෑ. මහලට උඩු මහලට යන්න පුළුවන් ඉන්නේ උඩම පඩියට ගිය කෙනාටයි. එතකන් අපි මේ සම්මාදිට්ඨිය සම්පූර්ණ කරනවා. සම්මාදිට්ඨිය පුරවනවා. සම්මාදිට්ඨිය පුරවන්න තමයි සම්මා වායාමෙන් සම්මා සතියෙන් සම්මා සමාධියෙන් සීලෙන් පිහිට ලබන්නේ. සීලයක පිහිටලා සම්මා වායාමයෙන් සම්මා සතියෙන් සම්මා සමාධියෙන් උපකාර ලැබෙනවා මේක පුරවන්න. යම් වෙලාවක සම්මාදිට්ඨිය පිරීලා අවසන් වෙච්ච අවස්ථාව අර උඩු මහලට අපි ගොඩ වුණා වගේ වෙනවා. ආ බුදු පූජාවල් සකස්